ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/සිංහලීස්.
මෙතැන් සිට එහෙමනම් වෙලාව වෙන්වන්නේ මේ ගෙවිලගේ සතියේ අප මාතෘභූමිය ශ්‍රී ලංකාවේ සිදුවන උණුසුම් තත්ත්වීති පිළිබඳව කතාබහ කරන්න අපේ සුපුරුදු සඳුදා විශේෂාංගයේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම. සුපුරුදු ලෙසින්ම ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියවල. සුබදැසනක් අයිබෝන් මනෝජ්.
අයිබෝන් සුබදැසනක් විලුක්ෂි.
අපි මුලින් කතා බහ කරමු මේ කෙරවල පිටිය යුගතන වී බලාගාරය හා සම්බන්ධව මතුවලා තියෙන අර්බුදකාරී වාතාවරණය පිළිබඳව. අපි ගිය සතියේදීත් කතා බහ කළා. ඒ වගේම ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා තොරතුරු වාර්තාකරණය සිදු කළා. මේක මේ බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීම හා සම්බන්ධව වෙන කතා බහක් තියෙන්නේ. එතකොට මේක මේ තාප බලාගාරය ගෑස් බලශක්තිය උපදවන බලාගාරයක් බවට පත් කරන්න සූදානමක් තියෙනවා. ඒකටත් අපි කරුණු හෙළිදරව් කළා. එතකොට ආණ්ඩුවට සම්බන්ධ හවුල්කාර පක්ෂවල ක්‍රියාකාරීත්වය සම්බන්ධව යම් තොරතුරු වාර්තා වෙනවා. ඇත්තටම මේක මේ අත්සන් කළා තියෙන්නේ කොහොමද? මොකක්ද තියෙන මේන් තියෙන ආර්ථික ලාභය? අවුරුදු කීයක් සඳහාද මේක සිද්ධ කළා තියෙන්නේ? මේ වගේ නොයෙකුත් කතා අපිට ඇහෙනවා. අපි මේ කරුණු හරියට निराකරණය කරගනිමු. මනෝජ් ඔබට බාරයේ සම්බන්ධව වෙන කරුණු කෙටියෙන් අපිට ඉදිරිපත් කරන්න.
ඔව්, දැන් කෙරවල පිටිය යුගධනවී බලාගාරයේ කොටස් වලින් 140ක් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් කියන සමාගමට පවරලා අවුරුදු 15ක් ඒ යටතේ ක්‍රියාත්මක කරන්න දැන් කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ගිවිසුමට අත්සන් කරලා ඇමරිකන් ඩොලර් මිලියන 250යි ගිවිසුමේ වටිනාකම. අවුරුදු 15කින් පස්සේ ආයමත් අයිතිය ලංකාවේ රජයට හම්බ වෙනවා. දැන් මේක පැටි කීපයක් ඔස්සේ සාකච්ඡා වුණා. එකක් කැබිනට් මණ්ඩලයේ දැනුවත්වද මේක සිද්ධ වුණේ. ඊට පස්සේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මතේ මොකක්ද, විපක්ෂයේ මතේ මොකක්ද, මෙවැනි අදහස් කීපයක් තිබුණා. ආණ්ඩුව පැත්තෙන් කියුනේ මේ මොහොතේ ආර්ථිකමය වශයෙන් වටිනා ව්‍යාපෘතියක් ඔබ කිව්වා වගේ මේක ගෑස් බලාගාරයක් බවට පත් කරලා ඊට පස්සේ ආයෙමත් මේ LNG ව්‍යාපෘතිය හා මේ ආයතනයේ මේ සමාගම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ මේකට දැඩි විරෝධයක් ප්‍රකාශ කළා. ඊට පස්සේ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සෙසුපක්ෂ සාකච්ඡාවක් තිබ්බා. අවසානයේ අග්‍රාමාත්‍යතුමා සමග මේ පිළිබඳව සාකච්ඡා කරන්න තීරණය වුණා. බ්‍රහස්පතින්දා දිනේ ඒ සාකච්ඡාව තිබුණා. කොහොම වුණත් එහිදී විමල් වීරවංශ ඇමතිවරයා මෙහිදී මේ කාරණේ මතු කරලා අරන් තිබුණා. අග්‍රාමාත්‍යවරයා සමග තිබුණු සාකච්ඡාවේදී මේ ගිවිසුම අත්සන් කරපු එක ගැන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වලට ගැටලු තියෙනවා. කැබිනට් මණ්ඩලය පවා හරියට මේ ගැන දන්නේ නැහැ කියලා ඔහු සඳහන් කරා විමල් වීරවංශ ඇමතිවරයා. ඒකට පිළිතුරු දුන්න බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ඔහු කිව්වේ රටට ඉතාමත් වාසිදායක ආයෝජනයක් මේක. මේකෙන් ඩොලර් මිලියන 250ක් හම්බ වෙනවා. මේ වෙලාවේ ඒක රටට ගොඩක් පහදායි ව්‍යාපෘතියක් කියලා ඔහු සඳහන් කළා. කොහොම වුණත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එතරම් ප්‍රසාදයක් ඒකට දැක්වුවේ නැහැ. ඔහු කිව්වේ විදුලි බලාගාරය ඒත් එක්කම ගෑස් ඒකාධිකාරය ඇමරිකානු සමාගමකට පැවරීම එච්චර සුදුසු වැඩක් නෙමෙයි කියලා සාකච්ඡා වුණා. පැය දෙකක් විතර සාකච්ඡා ක්‍රියාත්මක වුණා. එකඟතාවයක් ඇතුව නෙවෙයි සාකච්ඡාව අවසන් වුණේ. අවසානයේ ඒ පක්ෂ තීරණය කරා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ ස්ථාවරය සඳහන් කරන්න. සමග ජනබල වේගයත් සඳහන් කරා මහානායක ස්වාමීන් වහන්සේලා හමුවෙලා මේ සැකීමේ පිළිබඳව දැනුවත් කරනවා කියලා. ඔවුන් කියන්නේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විරෝධ මතයක් දැක්වුවත් කලින් ව්‍යාපෘතිවලදී වගේම මුලින් විරෝධය පටන් අරගෙන පස්සේ ඒක වෙන පැත්තකට ගිහිල්ලා ආණ්ඩුවේ වැඩපිළිවෙලත් එකතු වෙලා හවුල්කාර පක්ෂත් එයයි කියලා. කොමුණක් ගිවිසුම අත්සන් කරාට මේක අවශ්‍ය නම් අවලංගු කරන්න පුළුවන්. මේව දේශපාලන තීන්දුව ඒ දක්වා මේක ක්‍රියාත්මක කරනවා කියන අදහස තමයි අවසාන වශයෙන් හවුල්කාර පක්ෂ කිව්වේ.
අපි බලමු විවිධ පාර්ශ්වවල අදහස් මේ සම්බන්ධයෙන්. තියෙන කාල වේලාවත් එක්ක පාර්ශ්ව තුනීම අදහස් එකතු කරගන්නවා කෙටියෙන්. විරුද්ධ පක්ෂය පැත්තෙන් සමගි ජනබල වේගයේ නියෝජනය කරමින් ජේ.සී. අලවතුවල, එතකොට ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජනය කරමින් අමාත්‍ය විමල් වීරවංශය සම්බන්ධව අදහස් දැක්වීමේ ආකාරයට
දැන් මේ ගිවිසුම අත්සන් කරපු විදිය බැලුවාම කැබිනට් මණ්ඩලය නිසියාකාරයෙන් දැනුවත් කරලා නැහැ. තමන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කරලා නැහැ. රාත්‍රියේම අත්සන් කළ අවසානයි. මේ ගිවිසුම හොර රහසේ අත්සන් කිරීම තුළ මේක යට ලොකු අතේ යට ගනුදෙනුවක් අනිවාර්යයෙන්ම තියෙනවා.
එල ඉන්දික දීපයක සම්බන්ධව පැහැදිලිව කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. කැබිනට් පත්‍රිකාව ගෙනල්ලා සියලු දෙනාම එකගුණා. ජනාධිපතිතුමා මේකේ තියෙන ආර්ථික වටිනාකම රටේ අවශ්‍යතාවයත් පැහැදිලි කරලා දුන්නා. ඒ වෙලේ කවුරුත් කතා කරේ නැහැ. ඒ නිසා දැන් ඒක ක්‍රියාත්මක
LNG සැපයුම තනි ඇමරිකානු සමාගමක් අතර දීර්ඝකාලීනව නතු වෙනවා වගේ පෙනෙනවා නම් ඒ කරුණ ගැන අපි සංවේදී. ඒ ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ ජනාධිපතිතුමත් එක්ක. ඔය අස්සම් කරලා ඉවර වෙලා තියෙන්නේ යුග දනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතුව තිබිච්ච කොටස් 160න් 140ක් එම සමාගමට දීලා තියෙනවා ඩොලර් මිලියන් 250කට. ඒ කිවිසුම තමයි මේ අස්සම් කරලා තියෙන්නේ. මේ ගැන අපි දල්ලැමතුමා ඇතුළු නිලධාරීන් සමග පැවතිච්ච සාකච්ඡාවකදී ඇහුවා මේ කොටස් 140 ගැනීම සමග යුග දනවි බලාගාරයේ පාලන බලය මේ සමාගමට යන එතෙන්දි විදුලි බල මණ්ඩලයේ වත්මන් සභාපතිතුමා පැහැදිලිව කිව්වා 140ක කොටස් ගියාට පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ අඬු අතේ කියලා. විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා කියන විදියට මේ සමාගමට ඒ යුග දනවි බලාගාරයේ මැනේජ්මන්ට් පවර් එකක් යන්නේ නැත්තම් ඒක අපිට සලකා බැලිය හැකි තත්වයක්. මොකද යුග දනවි එක අවුරුදු 15කින් කොහොමත් විදුලි බල මණ්ඩලයට අයිති වෙනවා.
පොහොර ප්‍රශ්නයක් පිළිබඳවත් සාකච්ඡා වෙනවා අපි දන්නවා. වත්මන් රජයේ බලයට පත් වුණාට පස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ කාබනික පොහොර භාවිතය ගොවීන්ට ලබා දීම උදෙසා යම් වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මේක පිළිබඳව දොස් පරොස් අපිට අහන්නට ලැබුණ එක පාරටම 100%ක්ම කාබනික පොහොරවලට අනුවර්තනය වීමට අමාරුයි කියලා. තවත් ප්‍රශ්න අපිට ඇහුණා පිටරටවලින් ආනයනය කරන කාබනික පොහොරවල යම් යම් සංඝටක හරහා ශ්‍රී ලංකාවේ මේ වෙනකොට පසේ නොමැති රසායනික ද්‍රව්‍ය සහ ජීවීන් ශ්‍රී ලංකාවේ පසට එකතු වන්නට පුළුවන් කියලා. ඉතින් මේ වගේ නොයෙකුත් කතාබහ තියෙන අතරතුරේදී පොහොර ප්‍රශ්නය පිළිබඳවත් විශාල කතාබහක් ගෙවිලගේ සතිය තුළදී තිබුණා. විවිධ පාර්ශ්වවලින් ඒ සම්බන්ධව සිදුණු සාකච්ඡා, තීන්දුව తీරණ සහ මතිමතාන්තර පිළිබඳවත් දැනගන්නට කැමති මනුයි.
ඔව්, රසායනික පොහොරවලින් අයිති වෙලා කාබනික ගොවිතැනට ලංකාව ඉතා කෙටි කාලයකදී පරිවර්තනය වෙන රජයේ තීන්දුවක් අරගත්තා. නමුත් කාබනික ගොවිතැනට අදාළ කාබනික පොහොර පිළිබඳ ගැටලුවක් ආවා. දේශීය පොහොර නිෂ්පාදනය කරන්න උනන්දු වුණා. නමුත් ඒ අවශ්‍යතාවය සපුර ගන්න දේශීයව නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තිබුණා. ඒ අනුව චීනෙන් කාබනික පොහොර ආනයනය කරන්න තීරණයක් ගත්තා. දැන් මුලින් මෙට්‍රික් ටොන් 20000 නැවකින් ලංකාවට කාබනික පොහොර ගේන්න තමයි සූදානම. නමුත් ඊට කලින් මේ සාම්පල් පරීක්ෂාවක් කරන්න පොහොර සාම්පලයක් චීනෙන් ලංකාවට ආවා. ඒක පරීක්ෂා කරලා කිව්වේ අර්වේනියා කියන අහිතකර ක්ෂුද්‍ර ජීවීන් වර්ගයක් මේ පොහොර තුළ ඉන්නවා. ඒක අපේ පසට සුදුසු නෑ කියලා. නමුත් ලංකාවට පොහොර ගේන්න කලින් මේ පිළිබඳව තහවුරුවක් කරන්න ඕන. චීන වෙන රටකට මේ පොහොර අපනයනය කරනවා නම් අදාළ රටේ පසට ගැළපෙන ආකාරයට මේ පොහොර සකස් වෙලා තියෙන එක ලෝන් වාර්තාවක් සපයන්න ඕන. ඒ අනුව පළවෙනි පොහොර තොගේ එවද්දී මේ පොහොර සාම්පලේ කිසිම අහිතකර ක්ෂුද්‍ර ජීවියෙක් නෑ කියලා චීනය තමන්ගේ පරීක්ෂණ මගින් තහවුරු කරලා තමයි ලංකාවට එව්වේ. නමුත් ලංකාවට ආවට පස්සේ මේක පරීක්ෂා කරද්දී අර අර්වේනියා කියන ක්ෂුද්‍ර ජීවියා ඉන්නවා කියලා තමයි තහවුරු කරලා තිබුණේ. මේකට හේතු මොනවද කියලා හොයලා යනකොටත් කිව්වේ මේ පොහොර සාම්පලේ ඉක්මනට පොහොර ගෙන්නන්න ඕනේ හින්දා සාම්පලේ කුරිය සේවාවකින් තමයි එවලා තියෙන්නේ. සතියක විතර කාලයක් මේ කුරිය සමාගමේ මේ පොහොර තිබිලා තියෙනවා. ඒකට හේතුව කියලා කියන්නේ නිලධාරීන්ට යම් ආකාරයකට කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා. හින්දා සතියක කාලයක් විතර මේ සමාගම සතුව තමයි පොහොර ටික තිබිලා තියෙන්නේ. එහෙම වුණත් ලංකාවට ආවට පස්සේ මේක බාර දෙනකොටත් මේ පාර්සලයට හානි සිද්ධ වෙලා තිබුණා. පාර්සලයට හානි වුණාන් පස්සේ මේක මේ සාමාන්‍ය වාතයට නිරාවරණය වෙලා පොහොර සාම්පලවල අහිතකර ශුද්ධ ජීවීන් අට ගන්න ඇති කියලා සැක කරනවා කියලා සනාන් කරා. කොහොම වුණත් තව පොහොර සාම්පලයක් ලංකාවට ආවා. මේක අදාළ අයිස්වලට දැන් පරීක්ෂා කරන්න දීලා තියෙනවා. අද දවසේ මේකේ පරීක්ෂණ වාර්තාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඊට පස්සේ මේ අද පොහොරවල ගැටලුවක් නැහැ කියලා තහවුරු වුණොතින් ඉතා ඉක්මනට පොහොර මෙට්‍රික් ටොන් 20000ක් චීනයේ ඉඳලා ලංකාවට නැව් මාර්ගයෙන් අරගෙන එන්න තමයි කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ. දැන් මේ පොහොර ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙද්දි තමයි මේකත් මතුවේ. එකපාර රසායනික පොහොරවල ඉඳලා කාබනික ගොවිතැනට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තිබුණා. ඊට පස්සේ පොහොර ගැටලුවක් තිබුණා. ගොවින්ගෙන් මැසිලි නගන්න පටන් ගත්තා. ඊට පස්සේ නිෂ්පාදනය මන තාක්ෂණ අඩුවේ කියලා ලොකු චෝදනා තිබුණා. ඉතින් මෙවැනි පසුබිමක් ඇතුලේ ගෙන්නන්න යන කාබනික පොහොරවල අහිතකර ශුද්ධ ජීවීන් ඉන්නවා කියන දේ වාර්තා වුණාමත් එක්ක ඒක ටිකක් කලබලකාරී ස්වභාවයක් අරගත්ත. කොමුණක් දෙවෙනි සාම්පලයේ ප්‍රතිඵලය අද ලැබුණට පස්සේ ගැටලුවක් නැති වුණොත් පොහොර මෙට්‍රික් ටොන් 20000ක් චීනෙන් ගෙන්නයි.
ශ්‍ර ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතාගේ එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිය ආමන්ත්‍රණය කිරීම පිළිබඳවත් සැසියට සහභාගී වීමෙන් අනතුරුව එතුමා සහභාගී වූ අතුරු සැසිවාර සම්බන්ධවත් ටිකක් තොරතුරු දැනගන්න කැමති. මේ 76 වැනි මහා මණ්ඩල සැසිය සැප්තැම්බර් මාසයේ 21 මේ ගෙවිලගේ සතියේ අඟහරුවාද ආරම්භ වුණා. 22 වැනිදා ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා සැසිය ඇමතුවා. එහිදී කතා බහ වුණු සුවිශේෂතා සහ ගෝටාබේ රාජපක්ෂ මහතා මේ සැසියට සහභාගී වීම හා සමගාමීව ඇමරිකාවේ කොටි හිතවාදී පාර්ශ්ව විසින් අරගෙන ගිය විරෝධතා සම්බන්ධව අපි සාකච්ඡා කළා මේ ගෙවිලගේ සතියේ සිකුරාදා ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයෙන්. මම ඔබට ආරාධනා කරනවා ඒ සාකච්ඡා ඔබට මක හැරුණා නම් අපගේ වෙබ් අඩවියට යන්න sps.com.au/sinhalese ඒ සම්බන්ධව වෙන තොරතුරු වැඩිදුරටත් දැනගැනීමේ හැකියාව ඔබට තියෙනවා. මං කැමති මනෝජ් එතනින් එහාට ගිහිල්ලා ජනාධිපතිවරයා සම්බන්ධුණු අතුරු සමුළු පිළිබඳවත් එහිදී සාකච්ඡා වුණු කාරණා පිළිබඳවත් ඔබගෙන් මීළඟට කෙටියෙන් තොරතුරු දැනගන්න.
ඔව්, එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ සහභාගීත්වයක් තිබුණා ජනාධිපතිතුමාගේ. ඊට පස්සේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයකටත් එකතු වුණා. මුලින්ම මේ ආහාර පද්ධති සමුළුව ගැන අවධානය යොමු කරවමින් එහිදී වර්තමානයේ ගත රටේ ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කරා. දීර්ඝකාලීනව රසායනික පොහොරවලට හොරු වෙලා ඉන්න ගොවීන් ආකල්ප මේ විදිහට වෙනස් කරන්න ටිකක් දුෂ්කර බව ජනාධිපතිතුමා සඳහන් කරා. රසායනික පොහොර කෘමිනාශක වල්නාශක තහනම් කරන්න තමන් රටක් විදිහට මෑතදී ගත් පියවර පිරසාර සංවර්ධනයක් සඳහා වැදගත් සම්දිස්ථානයක් කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයේදීත් සඳහන් කරේ දැන් මේ තියෙන තත්ත්වය ඇතුලේ පෘථුවියේ සෞඛ්‍ය සාධක කරන්න හරිතාගාර වායු විමෝචනය අඩු කරලා තිරසාර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍යයි කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. ඉදිරි දශක කිහිපය ඇතුලේ මේ තර්ජනය අවම කරගන්න නම් ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තියට යොමු වීම අත්‍යවශ්‍යයි. වඩා තිරසාර බලශක්ති උත්පාදනයට පරිහරණයට ප්‍රවේශ වීමට උත්සාහ දරන දියුණු වෙමින් ඉන්න රටවල් වලට ජාතීන්ට සහාය වෙන්න කියලා හැකියාව තියෙන සියලු රාජ්‍යයන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා. ඒත් එක්කම 2030 වෙනකොට රටේ බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරගන්න ලංකාව බලාපොරොත්තු වෙනවා. 2050 වෙනකොට ශ්‍රී ලංකාව කාබන් වලින් නිදහස් රටක් බවට පත් කරන්න ශ්‍රී ලංකාව සැලසුම් සාගතව කටයුතු කරනවා කියලා සඳහන් කරා. රට පුරා කුඩා ප්‍රමාණයේ සූර්ය බලශක්ති ව්‍යාපෘති 7000ක් ආයෝජනය කරන්න ඉක්වෙන්න කියලා ශ්‍රී ලංකාව ව්‍යවසායකයින්ට කුඩා ව්‍යාපාරිකයින්ට ප්‍රජාව ප්‍රජා සංවිධාන දිරිමත් කරමින් ඉන්නවා කියලා සඳහන් කරා. වගේම රටේ විශාලම සුළං බලාගාරය මෑතදී විවෘත කිරීම පිළිබඳවත් යම් මතකයක් එකතු කරා. ඒත් එක්කම සූර්යා ජෛව ස්කන්ධ මේ වගේ මහා පරිමාණ ආයෝජන ශ්‍රී ලංකාව ඇතුළේ තවදුරටත් සිද්ධ කරන්න විදේශීය ජාතීන්ට ආරාධනාවක් කරා ජනාධිපතිතුමා මේ සමුළුව අමතමින්.
මං දැන් සාකච්ඡා කරන්නට කැමති ශ්‍රී ලංකාවේ මේ වෙනකොට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව වෙන අලුත් තොරතුරු. අපි දන්නවා මේ වෙනකොට ලොක්ඩවුන් තත්ත්වයකට පත් කරලා තියෙන්නේ, යම් සීමා කිරීම් වලට යටත් කරලා තියෙන්නේ ඔක්තෝබර් මාසයේ 1 වෙනිදා වෙනකන්. එතනින් එහාට මොනවද වැඩසටහන මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන? ඒ වගේම කොවිඩ් ආසාදිත තත්ත්ව එන්නත් කරන්නේ මේ වගේ තොරතුරු සම්බන්ධව අපමාවුවේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙන වැඩසටහන් සහ අලුත් තොරතුරු දැනගන්නට කැමති මීළඟට මනෝජ් ඔබේ.
ඔව්, ටිකක් මාසයකට වැඩි කාලයක් රට ලොක්ඩවුන් තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඒ තීරණය, ඒ කියන්නේ ලොක්ඩවුන් තත්ත්වය ප්‍රකාශයට පත් කරේ ලබන මාසේ 1 වෙනිදා අලුයම 4 වෙනකන්. එතකොට 30 වෙනිදා රැස්වෙලා මේ සම්බන්ධයෙන් අවසාන තීරණයක් අරගනි. බොහෝ විට රට යලිත් ලොක්ඩවුන් තත්ත්වයෙන් මුදවලා ක්‍රියා කරයි කියලා බලාපොරොත්තුවක් බොහෝ දෙනෙකුගේ තියෙනවා. නමුත් මං කිව්වා වගේ අවසාන තීරණය ගන්න 30 වෙනිදා. පළවෙනිදා රට ඇරියොත් යම් ආකාරයකින් කොහොමද කටයුතු කරන්න කියලා සංවාදයක් තියෙනවා. රජ වෛද්‍යලිදාරින්ගේ සංගමයක් කිව්වේ මේ පළවෙනිදා මේක රට හරි කියලා හිතුවත් ආසාදිතයින් වාර්තා වීම සහ මරණ සංඛ්‍යාව 150කින් විතර අඩු වෙලා තිබුණත් එකට ගමන් බිමන් යන්න, උත්සව පවත්වන්න, ආගමික කටයුතු කරන්න, වෙළඳපොළ කටයුතු මේ සියල්ලම එකපාර කරන්න පුළුවන් කමක් නැහැ. ජනතාව හික්මීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා ඔවුනුත් සඳහන් කළා. එතකොට පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, ආයතන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, මේ ආදී යම් වැඩපිළිවෙලක් තියෙනවා. පළවෙනිදායින් පස්සේ රාත්‍රී කාලයේ සමහර විට ඇඳුරු නීතිය පනවන්න හැකියාවක් තියෙයි කියලා සාකච්ඡාවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් අවසාන කියන්නේ නිශ්චිත අදහස 30 වෙනිදා දැනගන්න පුළුවන් වෙයි පළවෙනිදා අලුත් තත්ත්වයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ආයෙමත් පාසල් පටන් ගන්න ලොකු උත්සාහයක් තියෙනවා. පාසල් සිසුන් 200ට අඩු කුඩා ප්‍රමාණයේ පාසල් මුලින් ආරම්භ කිරීමේ උත්සාහයක් තියෙනවා. දැන් අවුරුදු 12ක් 19ක් අතර දීර්ඝකාලීන ආබාධ සහිත දරුවන්ට එන්නත්කරණය ආරම්භ කරලා තියෙනවා. ඊට පස්සේ පාසල් දරුවන් එන්නත් කිරීමේ වැඩ කටයුතු යොමු වෙන්න පුළුවන්. මේ ෆයිස එන්නත ලබා දීම තමයි සූදානම් කරලා තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයට දැන් මේ වෙනකොට පාසල් ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ ලබා දීලා තින්නේ. ඒ අනුව ක්‍රියා කරමින් ඉන්නවා. ඒ අනුව 3 වෙනි එන්නත් මාත්‍රාවක් ලබා දෙන්න අවශ්‍යතාවක් තිබුණොත් ෆයිස එන්නත් මාත්‍රා මිලියන 14ක් ලංකාවට ගෙන එන්න ඇනවුම් කරලා තියෙනවා කියලත් සඳහන් වුණා. ඒත් එක්කම විදේශ සංචාරකයන් ලංකාවට ගෙන්නද්දී දැන් අර හෝටල් වල සිද්ධ වෙන නිරෝධායනය යම් ආකාරයකින් අවසන් කරලා තියෙනවා. ගුවන්තොටුපළ ඇතුළෙම පරීක්ෂණයක් කරලා පැය 3ක් ඇතුළත වගේ වාර්තාව ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. පිටරට ගිහින් ලංකාවට කෙනෙක් ආවොත් විදේශික සංචාරකයෙක් ආවොත් ගුවන්තොටුපළේම PCR පරීක්ෂණය කරලා ඔවුන්ට ඒක ලබා දීලා සාමාන්‍ය සංචාරක කටයුතු සිද්ධ කරන්න අවස්ථාව ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. අලුත්ම වෛද්‍ය උපකරණ වලින් සමන්විත වෛද්‍ය රසායනාගාරයක් බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ස්ථාපිත කරා. ඒ අනුව පැයකට PCR පරීක්ෂණ වාර්තා 5000ක් නිකුත් කිරීමේ ධාරිතාව මේ යන්ත්‍රයට තියෙනවා. ඒ අනුව දවසකට PCR 7000ක් නිකුත් කිරීමේ හැකියාව මේ පරීක්ෂණාගාරයට තියෙනවා. ඒ අනුව මෙතනින් ඉස්සරහට පැය 3කින් විතර පරීක්ෂණ වාර්තාව දීලා විදේශයක ඉඳලා පැමිණෙන කෙනෙක් සාමාන්‍ය ක්‍රියාපිළිවෙලට නිදහස් කිරීමේ කටයුත්ත සිද්ධ කරන්නයි දැනට සූදානම් වෙලා තියෙන්නේ.
ඔය අතරතුරදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා මේ කොවිඩ් එන්නත්වලට මේ ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් ලබා දීම හා සම්බන්ධව යම් තොරතුරක් හෙළිදරව් කිරීමක් සිද්ධ කළා.
ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන ඒ අත්‍යවශ්‍ය වෙනවා නම් තමාගේ ජීවිතය සම්බන්ධ තමාට අයිතියක් තියෙනවා වගේම තව කෙනෙකුට ඒ බොහෝ වෙනේක වැළැක්වීමට ගන්නා වූ තීන්දුව වලට විරුද්ධ වෙනවා නම් ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ නීතිමය තත්ත්වයක් ඒ අත්‍යවශ්‍යතාවය තුළ අපිට ඒ දේ කළ හැක්කේ කෙසේද කච්චා කරලා වෛද්‍යාංශයේ උපදෙස් අරගෙන ඉලෙක්ට්‍රොනික කාඩ් එකක් දෙමුයි කියන අදහසක් අපේ සාකච්ඡාවල ගැබ්බෙලා තියෙනවා.
දේශපාලන පැත්තට ටිකක් අවධානය යලිත් යොමු කළොත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ටිකක් වෙනස් ආරංචියක් ලැබුණා. ඊයේට යෙදලා තිබුණා දිවංගත SWRD බණ්ඩාරනායක මහතාගේ 62 වෙනි සැමරුම. මේ සැමරුමට සම්බන්ධ වුණා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ වෙල්ගම මන්ත්‍රීවරයා. ඔවුන් වෙනම සැමරුමට සම්බන්ධ වුණා. ඊට පස්සේ වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ඒ පිරිස වෙනම සම්බන්ධ වුණා. ඇයි මේ දෙගොල්ලෝ වෙනම සම්බන්ධ වුණේ? යම් ආරංචියක් තියෙනවා වෙල්ගම මහතා යම් හෙළිදරව් කිරීමකුත් කළා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත් ගමනක් ආරම්භ කරනවා නව නායකත්වයක් යටතේ කියලා. මොකක්ද මේ ආරංචිය මනෝජ්?
ඔව්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත SWRD බණ්ඩාරනායක මහතුමාගේ 62 වෙනි ගුණානුස්මරණය ඉදිරිලා තිබුණේ සැප්තැම්බර් 26 කියලා කියන්නේ බණ්ඩාරනායක සමාධියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයින් උපහාරය දක්වන දවස. ඊයේ කණ්ඩායම් 3ක් විදිහට බණ්ඩාරනායක සමාධියට උපහාර දැක්වුවා. මුලින්ම පවුලේ සමාජිකයන් විදිහට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ කණ්ඩායම, ඊට පස්සේ කුමාර වෙල්ගම මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායමක් ආවා. අපි මීට කලිනුත් දැක්කා ඔහු බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉස්සරහට අරගෙන යන නව දේශපාලන වැඩපිළිවෙලක් සකස් කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කියලා සඳහන් කරලා තිබුණා. ඊයේත් ඔහු බණ්ඩාරනායක සමාධිය අසලදී ඒක තහවුරු කරා. අපි දැක්කා ඊයේ වෙනකොට ඔහුත් එක්ක එකතු වෙලා ඉන්නවා පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරපු උතුරුමැද පළාතේ හිටපු මහඇමතිවරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලේ පේචල ජයරත්න හිටපු මහඇමතිවරයා ඔහුත් මේ ගමනට එකතු වෙන බව සඳහන් කළා. බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉස්සරහට අරගෙන යන්න කුමාර වෙල්ගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් අලුත් වැඩපිළිවෙලක් සකස් වෙන බව ඔහු සඳහන් කළා. ඔබට මතකනම් මංගල සමරීර මැතිතුමා ජීවතුන් අතර ඉන්න කාලෙත් අලුත් දේශපාලන සන්ධානයක් තාරුණ්‍ය සමග ගොඩනැගුවා. ඒකෙත් බලාපොරොත්තු වෙලා තිබුණේ යටිපෙළ අදහස වෙලා තිබුණේ මේ බණ්ඩාරනායක වැඩපිළිවෙල සහ ඒ චින්තනය හරහායන ඉස්සරහා දේශපාලන ගමනද කියලා යම් සැකයකුත් තිබුණා. එහි එක කොටසක් ඇටියට මේකත් යම් විදියකට දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂයේ සභාපතිවරයා ඔහුත් බණ්ඩාරනායක සමාධියට ඇවිල්ලා පුෂ්පෝපහාර දක්වලා ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛව චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හිටපු ජනාධිපතිනිය ඔවුන්ට යම් දෝෂාරෝපණය කුත් කරා. දැන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති වෙන තැනකට විකුණලා තියෙන්නේ, කියන්නේ වෙන තැනක තියෙන්නේ ආණ්ඩුවත් එකතු වෙලා යන ගමනට ඒ අදහස් දැක්වීම කරේ. කොහොම වුණත් පිරිසිදු බණ්ඩාරනායක ප්‍රතිපත්ති එතර නෑ කියලා චෝදනාවකුත් සිද්ධ කරා. ඒ අනුව කොහොම වුණත් කණ්ඩායම් 3ක් විදියට ඊ බණ්ඩාරනායක 62 වෙනි ගුණානුස්මරණය වෙනුවෙන් උපහාර දැක්වුවා හොරගොල්ල බණ්ඩාරනායක සමාධියට.
ඔව්, ඒ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා යම් අදහස් දක්වීමක් සිදු කළා ඇතනදී මේ ඔහුගේ අදහස.
නෑ, වත්මන් රාජ්‍යයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නෑනේ. ඒගොල්ලන් ක්‍රියාත්මක කරන්නේ රාජපක්ෂ ප්‍රතිපත්ති. අදත් ගොඩාක් දිනක් අපිත් එක්ක එක්ක හුවෙනවා. ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපිත් එක්ක මේ ගමනට එක්ක හුවෙන්න යනවා. පාක්ෂිකව හැටියට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් පාලනය කරන නායකයෙකුත් එක්ක අපි එකඟ නෑ.
ගෙවිලගේ සතියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පිකරණවක මහතා CID එකට කැඳවලා තිබුණා. ඔහුගේ අර පන්නරේ ව්‍යාපෘතිය සඳහා යම් තොරතුරු ලබා ගැනීමක් වෙනුවෙන් සාක්ෂි විමසීමක් වෙනුවෙන් එදී සිදුණු සාක්ෂි විමසීම සහ ඉන් අනතුරුව මන්ත්‍රීවරයාගේ අදහස් පිළිබඳවත් හෙළිදරව් වුණ කරුණු දැනගන්න කැමති.
ඔව්, යහපාලන ආණ්ඩුව කාලේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කළා පන්නරේ කියලා වැඩසටහනක්. මේකේ යකඩ මිනිසා කියලා සංකල්පයකුත් තිබුණා. මේ ව්‍යාපෘතියේදී රුපියල් කෝටි 15ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පාටලි චම්පිකරණෝක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 24 වෙනිදා ඇඳවීමක් කරලා තිබුණා. යනෝ පැය 3ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දීලා ඔහු එළියා. අපි දැක්කා සමගි ජන බලවේග නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අවස්ථාවට ඇවිල්ලා ඉන්නවා පක්ෂයේ මාර්ලේ කම්බරය ඇතුළුව. ඉතින් මේ යකඩ මිනිසා කියන මේ ව්‍යාපෘතියට දැන්වීම පළ කරද්දී මේ චම්පිකරණෝ කැමතිතුමාගේ කාලේ මේ වැඩසටහන ප්‍රවර්ධනය කරන්න වැය කරපු මුදල්, ඒ කියන්නේ මිලියන 75ක විතර වවුචරයක් ගෙවන්න කියලා වෙළඳ දැන්වීම ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන කරපු ඉල්ලීමක් පදනම් කරගෙන නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා කරපු පැමිණිල්ලක් අනුව තමයි මේ කැඳවීම සිද්ධ කරලා තිබුණේ. පැය 3ක් විතර ප්‍රකාශ ලබා දුන්නා. ඇවිල්ලා චම්පිකරණෝක මැතිතුමා කිව්වේ මේක නිසි ක්‍රමවේදයක් ඔස්සේ කරපු වැඩසටහන, නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව තමයි ඒක කරලා තියෙන්නේ. Taman ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිව්වා පෞද්ගලිකව බලනවට වඩා ඒක යම් ක්‍රමවේදයක් ඇතුළ සිද්ධ කරපු වැඩක්. නමුත් මේක අවස්ථා තුනකදී සිද්ධ කරා. පෝට් සිටිය වගේ තැන්වල දැන්වීම් පළ කිරීමේදී තමන් තමන්ගේ ඡායාරූපයක්වත් ඇතුළත් කරන නෙමෙයි මේ කටයුතු සිද්ධ කරේ ආදී වශයෙන් කරුණු සඳහන් කරලා අවසාන වශයෙන් ඔහු කියලා ගියා මේ ක්‍රියාමාර්ගවලට තමන්ව කොටු කරන්න උත්සාහ කරත් තමන්ගේ රජයක් බලයට පත් වුණොතින් වර්තමානයේ සිදුවන හාල් සම්බන්ධ ප්‍රශ්නය, සීනි සම්බන්ධ ප්‍රශ්නය, සුදුරුණු සම්බන්ධ ප්‍රශ්නය වෙන්න පුළුවන්, ඖෂධ මාෆියාවල් වෙන්න පුළුවන්, ඒ සියල්ලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා දැඩිව ප්‍රකාශයකුත් කරලා තමයි යෝගී කොමුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 3ක් විතර ඔහුගෙන් ප්‍රශ්න කළා. ඔහු නිදහස් කරා පාටලි චම්පික හිටපු ඇමතිවරයා වර්තමාන මන්ත්‍රීවරයාව.
හොඳයි මනෝජ්, අපි ස්තුතිය පළ කොට සිටිනවා මේ ගෙවිලගේ සතියේ තොරතුරු අපිට සමාලෝචනය කරන්න මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව. මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වුණේ. අපි එමනම් ලබන සතියේ සඳදා නැවතත් හමුවෙමු මනෝජ්. ආයිබෝවන්.
ආයිබෝවන් දෘක්ෂි බොහොම සතුටුයි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.